හොඳයි හැම දෙනාම ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් දෙන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි, එතකොට අපි පිරිසක් විදිහට මේ එකතු වෙලා යම්කිසි ධර්මයානුකූල වැඩසටහනකට යොමු වෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ලෝකේ දෙපැත්තක පිරිසක් තමයි අතරම එකතු වෙලා ඉන්නේ. මේ එක පැත්තක කට්ටියක් මෙහෙ ඉන්නවා දෙන්නෙක් විතර. ඊළඟට තව ලෝකේ එහා පැත්තේ පිරිසක් US කැනඩා පැත්තේ කට්ටියක් තමයි එකතු වෙලා ඉන්නවා කියලා දැනගන්න තියෙන්නේ. එතකොට ඒ විදිහේ පිරිසක් එකතු වෙලා මොකද්ද මේ කරන්න යන්නේ, කොයි විදිහේ දෙයක්ද මේ කරන්න යන්නේ, මොන වගේ අදහසකින්ද මේ කරන්න යන්නේ කියලා අපි පොඩ්ඩක් මතක් කරගෙන එතනින් ඉස්සරහට යන්න උත්සාහ කරමු. එතකොට මුලින්ම මතක් කළොත් මේ අපි හැම දෙනාම යම්කිසි ගමනක යෙදිලා ඉන්නවා. එතකොට ඒ ගමනක යෙදිලා ඉන්නකොට ඒ ගමනේ අපිට නොයෙකුත් දේවල් කරගන්න හම්බු වෙනවා. ඉතින් ඒ ගමන අතරේ මැද හම්බ වෙන අවස්ථාවක් තමයි මෙන්න මේ අවස්ථාව. ඒතර මේ අවස්ථාව අහම්බෙන් තමයි මේ ගැළපිලා ඇවිල්ලා තියෙන්නේ. ඒතර වෙනදාට ලොකු ස්වාමීන් වහන්සේ, ඊළඟට සුනන්දානන්ද ස්වාමීන් වහන්සේ කරන වැඩසටහනක් තමයි. ඉතින් මම දන්නෙත් නෑ කොහොමද වෙන්නේ කියලා. ඉතින් මම කොහොම හරි ඊයේ හවස තමයි මේ වගේ එකක් තියෙන පොඩ්ඩක් බලන්න කියලා පොඩි අදහසක් ආවේ. ඒතකොට අපි සාමාන්‍ය 10 කුටිය හවස වෙනකොට ටිකක් වටපිටාවෙන් මගෑරලා තමයි යන්නේ. ඒ වුණාට කොහොම හරි ඊයේ කුටියටම පණිවිඩයක් ඇවිල්ලා අහු වුණා. ඉතින් දැන් මේ විදිහේ මේ ඇමරිකා US ඇමරිකා කැනඩා කියන ඒ පැත්තෙන් එකතු වෙලා ඉන්න පිරිසක් කියලා තමයි දැනගන්න තියෙන්නේ. එතකොට අපිට පුළුවන් විදිහට අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි මේක ඉදිරියට කරගෙන යන්න බලමු. එතකොට මුලින්ම මතක් කරොත් දැන් මං හිතන්නේ කලින් යම්කිසි සූත්‍ර දේශනාවක් ඔස්සේ තමයි මේ ධර්ම දේශනාව සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් සුනන්දානන්ද ස්වාමීන් වහන්සේ ඒකේ නමත් කිව්වා, මම නම් අහලත් නැහැ ඒ සූත්‍රය. ඉතින් ඒකින්ද අපිට පුළුවන් විදිහට ඒ සූත්‍ර දේශනාව නැතුව වෙන පුළුවන් විදිහට හැකි පමණින් යම් කිසි ධර්ම දේශනාවක් අපි සිද්ධ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ විදිහට අපි උත්සාහ කරමු ඒ විදිහට මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න. එතකොට මම අර කලින් සඳහන් කරා වගේ අපි හැම දෙනාම යම් කිසි ගමනක යෙදිලා ඉන්නවා. එතකොට අපි මේ ගමන අපිට බැලුවොත්, අපිට පේන තරමට බැලුවොත් අපිට පේනවා මේක උපතින් පටන්ගෙන මරණින් කෙලවර වෙන ගමනක්. අර දරුවෙක් විදිහට, කුඩා දරුවෙක් විදිහට මේ ලෝකෙට උප්පත්ති ලැබලා ඊට පස්සේ යම් කිසි අවස්ථාවක තමුන්ට මරණේ ළඟා වෙලා එන අවස්ථාව දක්වා තමයි අපිට පේන චිත්‍රය තියෙන්නේ. එතකොට ඔන්න ඔය කාලය ඇතුළත ගමන් කරන නොයෙකුත් දේවල් ඔස්සේ උත්සාහවත් වෙන, නොයෙකුත් දේවල් ඔස්සේ අපේ ශ්‍රමය, අපේ කාලය වැය කරන ගමනක තමයි අපි යෙදිලා ඉන්නේ. එතකොට මේ ගමනේ නොයෙකුත් මන්සලකුණු තියෙනවා, නොයෙකුත් කඩයිම් තියෙනවා. මෙන්න මේ කඩයිම් පහු කරගෙන තමයි අපි මේ ගමනේ යෙදෙන්නේ. එතකොට මෙහෙම ගලාගෙන යන ජීවිත ගමනේදී, මෙහෙම ගලාගෙන යන ජීවිත ගමනේදී අපිට නොයෙකුත් බාධකකම් කටළු උනත් මතුවෙලා එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බාධකකම් කටළු වලින් තමයි මේ ගමනේ යථා ස්වභාවය දකින්න අපිට යම්කිසි එළියක් ලබා දෙන්නේ කියලා අපිට බොහෝ විට පේනවා. ඉතින් අර හොඳ සුබ දේවල් ඔස්සේ ඉන්නකොට ගොඩක් වෙලාවට මෙහෙම එළියක් ලබා දෙනවා අඩුයි. ඉතින් ඒකනේ අර බුදුරජාණන් වහන්සේ ඉස්සරහට අර දේවතාවෝ එහෙම හදිසියහම ඉතින් මොන මොනවා හරි ටිකක් කියලා අන්තිමට කියනවා, අපි මේ බොහොම වැඩ රාජකාරී තියෙන කට්ටිය. ඒකින්ද භාග්‍යතුන් වහන්සේ අපි ගිහිල්ලා එන්නම්. මේ විනාඩි 5-10 ඊට පස්සේ යනවා. ඉතින් දිව්‍ය ලෝකේ ගත්තොත් බුදුවරේ පහළලා ඉන්නෙම එක දවසක් හෝ ඊට වැඩි අඩු ප්‍රමාණයක් කියලා තමයි කියන්නේ. පහළම එකේ ගත්තා. ඉතින් එතකොට ඒත් ඇවිල්ලා කියනවා, මොකද්ද අපිට බොහොම වැඩ රාජකාරී තියෙනවා, අපි මේ බොහොම රාජකාරී බහුල පිරිස්. ඉතින් ඒකෙන්ද අපි ගිහිල්ලා එන්නම් කියලා තමයි යන්නේ. ඉතින් බුදුවැරේ ඉස්සරහට ඇවිල්ලා ඒ කියන ප්‍රකාශය. ඊළඟට දැන් මෙහෙ ඔය භාවනා කරන්න එන මහත්තුරුණත් අහම ඉතින් දවසක් දෙයක් යනකොට අර ටික ඔක්කොම රත් වෙලා එනකොට කියනවා, මම මේ ලොකු බරපතල වැඩක් අතහැරලා තමයි සවින්නා සාවේ. මං ගිහිල්ලා ඒක කළා, ආයි මාසයක් විතර ඉන්න ෂුවර් එකට තව දවස් දෙක තුනකින් එනවා කියලා තමයි යන්නේ. ඉතින් ගියා ගියාමයි බොහෝ වෙලාවට මිනිස්සුя දකින්නත් නැහැ. ඉතින් ඔහොම තත්ත්වයක, ඔහොම ගමනක තමයි ඉන්නේ. අපිට බොහෝම වැඩ රාජකාරී තියෙනවා. හැම වෙලේම මොකක් හරි තියනවා. ඉතින් මොනවා හරි ලොකු ලොකු දේවල් වල යෙදිලා තමයි අපි ඉන්නේ, මහා බරපතල දේවල්. ඉතින් ওই ටික හොම හොම කරගෙන කරගෙන යනකොට කාලයක් ගත වෙනකොට අන්තිමට මේ මනුස්සයාට තේරෙනවා මේක කොච්චර කරත් මොකක් හරි මේකේ ගැටලුවක් තියෙනවා, අවුලක් තියෙනවා, කොච්චර කරත් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මොකක් හරි දැනීමක් එන්න පුළුවන්. ඉතින් ඒ එන්නේ දැනීමක් ආපු පිරිසකට තමයි අපි මේ ගොඩක් වෙලාවට ආමන්ත්‍රණය කරන්නේ. එම දැනීමක් නැති පිරිසක් මේ මීටින් රූම් එකට එකතු වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. ඉතින් එහෙ දැනීම හරිම ලස්සන දෙයක්. කටුකුරුන් දෙසවයිනාස කියන මේ ගහක කොලේක එලිලා ඉන්න පණුවෙක් මේක කකා කකා යනවා. දැලඹුවෙක් මේක කකා කකා යනවා. ගිහිල්ලා මේකට කොයිලා හැරි මේ කෑම එපා වෙනවා. මේ කෑම එපා වෙලා මොකද කරන්නේ මේක? මෙන්න මේ අර කෝෂයක් බැඳගෙන කෝෂය ඇතුළට වදිනවා. එතකොට මෙන්න මේ අවස්ථාව අර කකා කකා ගිහිල්ලා පුරුදු වෙලා ඉඳලා කකා කකා යන ගමන නවත්තලා අර කෝෂයක් ඇතුළට වදින අවස්ථාව මම හිතනවා ඒක තමයි හොඳ සුන්දරම අවස්ථාව. ඒක තමයි මේ ධර්මයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න අවස්ථාව. එතකන් අපි මේ ධර්මයට අපේ ඉඩක් ලබා දෙන්නේ නැහැ. අපේ හදවත ඇතුලේ ඉඩක් ලබා දෙන්නේ නැහැ. ඉතින් අන්න අර අවස්ථාව බොහෝ විට ඉදිරිපත් වෙන්නේ දුකෙන්ම තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන දුකෙන්ම තමයි මේ පාර පෙන්නන්නේ. සැපේකින් පාර පෙන්නන්නේ නැහැ. දුකෙන්ම තමයි මේ විදිහට මේ ගාමනකට ඇස ඇරෙන්නේ කියලා සඳහන් කරනවා. අර අර කකා කකා යන ගමන එපා වෙන්න හේතු වෙන්නේ මෙන්න මේ දුක කියන එක තමයි. එතකොට කෙල වෙලාම යන්න ඕනේ. ඉතින් තම තමුන්ගේ ජීවිතවල දිහා බැලුවොත්, තම තමුන්ගේ ගමන දිහා බැලුවොත් හොඳට මතක ඇති මොන මොනවා හරි සංදිස්ථාන ටිකක් තියෙනවා. මොන මොනවා හරි සිදුවීම් ටිකක් තියෙනවා. තමුන්ට මේ ජීවිතේ දරා ගන්න අපහසු, අමාරු, බොහොම පීඩිත තත්වයක් උදා වෙච්ච අවස්ථා ඇති. අන්න ඒවත් එක්ක තමයි බොහෝ වෙලාවට මෙන්න මේ දිහාවට හැරෙන්නේ. එහෙම නැත්තම් ඉතින් අර අර සුපුරුදු විදියට අර දෙවිවරු වගේ තමයි ඉතින්. මම මේ බොහොම වැඩ රාජකාරී අතර ඉන්නේ, මට විනාඩි 5ක් වගේ තමයි දෙන්න පුළුවන්. ඊට පස්සේ නම් බෑ. අපි බොහොම රාජකාරී බහුල මිනිස්සු කියලා තමයි අපේ සාමාන්‍ය ක්‍රමේ. එතකොට ඒ වෙනුවට අර විදිහ අදහසක් මතුවෙන්නේ ගොඩක් වෙලාවට හොඳට මොනවා හරි කන්න බොන්න හම්බුනහම තමයි. අර දුවගෙන දුවගෙන ගිහිල්ලා කොයිලා හරි බිත්තියක පැට වැදින්නම ඕනේ. බිත්තියක වැදිලා ඇදගෙන වැටුනහම වටපිට බලනකොට තේරෙනවා යකෝ මට මේ මොකද්ද වුනේ කියලා අදහසක් එන්න පුළුවන්. අන්නේ අදහසත් එක්ක තමයි මෙන්න මේ ධර්ම මාර්ගයේ විවර වෙන්නේ. ඒ විදිහේ දෙයක්, ඒ විදිහේ ධර්මතාවයක් තියෙනවා. ඉතින් අනේ ධර්ම මාර්ගේ බුදුරජාණන් වහන්සේටත් බොහොම ඈත අතීතේ විවර වෙච්ච කතාවක් අපිට අහන්න තියෙනවා. මොකද්ද? ඒ සුමේධ තාපස විදියට බොහොම ඈත අතීතේ. මොකද්ද හිතුවා කල්පනා කරා කියන මෙන්න මෙහෙම දෙයක්. මේ ලෝකයේ බොහොම දුක්ඛම් කටළු සහිත දෙයක්. මේ ජීවිතය කියන එක බොහොම දුක්ඛම් කටළු සහිත දෙයක්. මේක හැම වෙලේම දුකක්, හැම වෙලේම උනතාවයක්, හැම වෙලේම ජාති, ජරා, ව්‍යාධි, මරණ කියන මෙන්න මේ හතරත් එක්ක යන දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ හිතුවා කල්පනා කරා කියලා සඳහන් වෙනවා. එතකොට අන්න ඒක තමයි ඉස්සෙල්ලාම පහළ වුණ අදහස. මොකද්ද මේකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා අර විදිය හැඟීමක් පහළ වුණා. එතකොට මේ අපි වගේම අපිට පහළ වෙලා තියෙන වගේම හැඟීමක් බුදුරජාණන් වහන්සේටත් පහළ වුණා. මෙන්න මේකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගත්තොත් හොඳයි කියලා අදහසක් පහළ වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් එන්නේ එතකොට අර නුවණ සහිත පුද්ගලයෙක්, ප්‍රඥාවන්ත පුද්ගලයෙක් නිසා මෙන්න මෙහෙම හිතුවා කල්පනා කරා කියලා සඳහන් වෙනවා. මොකද්ද හිතුවේ කල්පනා කරේ? මේ ලෝකේ අකුසලයක් තියෙනවා නම් මේ ලෝකේ ඒත් එක්කම ගැට ගැහිච්ච කුසලයක් තියෙනවා. ඒ වගේම මේ ලෝකේ උණුසුමක් තියෙනවා නම් ඒත් එක්කම ගැට ගැහිච්ච සිසිලසක් තියෙනවා. එතකොට මේ ලෝකේ මේ විදිහට අඳුරක් තියෙනවා නම් මේ ලෝකේ ඒත් එක්කම ගැට ගැහිච්ච එළියකුත් තියෙනවා. එහෙනම් මේ විදිහට දුක් දෙන සංසාර ගමනක්, මේ විදිහේ ජීවිතයක් තියෙනවා නම් මේ ලෝකේ ඒකෙන් මිදීමකුත් තියෙන්න ඕනේ කියලා කල්පනා කරා කියලා සඳහන් වෙනවා. කොහොමද හිතුවේ කල්පනා කරේ? අකුසලයක් තියෙනවා නම් ඒත් එක්කම ගැට ගැහිලා කුසලයක් තියෙනවා. උණුසුමක් තියෙනවා නම් ඒත් එක්කම ගැට ගැහිලා සිසිලසක් තියෙනවා. අඳුරක් තියෙනවා නම් ඒත් එක්කම ගැට ගැහිලා එළියක් තියෙනවා. ඒ වගේ මෙන්න මේ දුක් දෙන ජීවිතයක්, මේ විදිහේ ගමනක් තියෙනවා කියලා පේනවා නම් ඒත් එක්කම ගැට ගැහිච්ච මේකෙන් මිදීමක්, ගැලවීමක්, පැවැත්ම වෙනුවට නැවැත්මක් තියෙන්න ඕනේ කියලා හිතුවා කල්පනා කරා කියලා සඳහන් වෙනවා. අන්න එහෙම හිතලා කල්පනා කළා තමයි මෙන්න මේ විදිහට මේ ගමනක යෙදෙන්න පටන් ගත්තේ. එතකොට හරියට අර කකා කකා ගිහිල්ලා අර දැලඹුව අර කෝසයක් ඇතුළට වැදුනා වගේ. ඔන්න කෝසය ඇතුළට වදිනවා. ඉතින් අපෙත් ඔන්න වගේ මන්සලකුණු ඇති ජීවිතේ මොනවා හරි සිදුවීම් ටිකක් හින්දා ඔන්න යම්කිසි පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනයත් එක්ක කල්පනා කරනවා, හිතනවා මොකක් හරි මේකට විසඳුමක් හොයාගන්න ඕනි කියලා තම තමුන්ගේ මට්ටමින් තේරෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට බොහොම ඈත අතීතේ කල්පනා කරලා ටිකෙන් ටික ආපු ගමනක් තමයි ওই බුද්ධත්වයෙන් කෙලවර කරලා තියෙන්නේ. අපේ බුදුහාමුදුරුවෝ කියලා අපි කියන්නේ ඔන්නේ ගාමන ඇවිල්ලා කෙලවර කරපු උත්තමයන් වහන්සේට. ඒතකොට ඒ ගාමනේ අතරමැද නොයෙකුත් හැතක්ම කණු පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. නොයෙකුත් විදිහට මේ සත්‍ය හොයන්න උත්සාහ කරලා තියෙනවා. ඒතකොට ඒ වගේ නොයෙකුත් අවස්ථා සඳහන් වෙනවා. අපි තව එකක් අරගෙන පෙන්නුවොත් යම්කිසි අවස්ථාවක අනේ රජ කෙනෙක් විදියට මේ ලෝකේ උප්පත්තිය ලබනවා. රජ කෙනෙක් විදියට උප්පත්තිය ලබලා හිතනවා කල්පනා කරනවා මම මේ රජකම කරාට මේ ලෝකේ තියෙන සත්‍ය ස්වභාවය පිළිබඳ මම දන්නේ නැහැ. මේ රජකම් කරාට මොකද මේ ලෝකේ තියෙන සත්‍ය ස්වභාවය පිළිබඳ මම දන්නේ නැහැ. එතකොට මේ වගේ රජකමක් කරන්න මම සුදුස්සෙක් නෙමෙයි. මොකද මේ ලෝකේ ක්‍රියාත්මක වෙන ධර්මතාවේ මේ ලෝකේ න්‍යාය ධර්මේ මම දන්නේ නැහැ කියලා හිතුවා කල්පනා කරා කියලා සඳහන්. ඉතින් මොකද කරේ ඇමතියා කට්ටිය එකතු කරලා අර මෝඩ කට්ටිය ටික එක ඉන්නේ වටේපිට ඒ ටික එකතු කරලා ඇහුවලු මේ කොහොමද දැන් මේ ලෝකේ තියෙන ධර්මතාවේ මොකද්ද මේ ලෝකේ තියෙන සත්‍ය ධර්මතාවේ මොකද්ද මේ අපිට පෙනෙන ලෝකේ මේ මායාකාරී ලෝකෙ පිටිපස්සේ තියෙන ඇත්ත ධර්මතාවය මොකද්ද කියලා කියන්න කිලුවන් ඒ දක්ෂයෙක් ඉන්නවද කියලා ඇහුවලු. එතකොට මේ ඇමති පිරිස වටපිට බලලා එහා පැත්තේ කෙනා දිහා බලලා ඉතින් කියනවලු අපි නම් එහෙම එකක් දන්නේ නැහැ. දන්නවයි කියලා බොරුවක් කිව්වෙන්නේ වෙනුවට දන්නේ නැහැ කියලාම කිව්වා. ඊට පස්සේ මේ රජුරු මොකද කරන්නේ? මේ රට පුරා අඬබෙර යවනවා. අඬබෙර යවලා අහනවා මෙහෙම මේ ධර්මතාවයක් මේ ලෝකෙ තියෙන මේ න්‍යාය ධර්මතාවේ මොකද්ද කියලා දන්නවද කියලා විමසලා සිටිනවා. ඉතින් ඒත් ඉතින් කවුරුත් නැහැ. දැන් කාලේ වගේ නම් ඉතින් ඔය Facebook වල එහෙම දාලා අහන්න ඇති කොහොමද මෙහෙම එකක් තියෙනවද කියලා. එහෙම ඇව්වට කවුරුත් කමෙන්ට් කරන්න කවුරුත් ඉඳලා නැහැ. ඉතින් එහෙම ඉඳා මොකද කරන්නේ මේ රජුරු අන්තිමට මේක මතම තමුන්ගේ කාලේ ශ්‍රමය වැය කළා. ඉතින් ඔන්න මහා මගට වැටෙනවා. මේක හොයාගෙන මිසක් මම රජකම් කරන්නේ නැහැ කියලා මහා මගට වැටෙනවා. ඉතින් මෙහෙම 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 යනකොට මෙහෙම හොයාගෙන යනකොට යම්කිසි කැලෑවකදී රකුසෙක් තමුන්ගේ ඉස්සරහට එනවා. බොහොම අර රතු ඇස් තියෙන අපි හිතමුකෝ දත් විලිසාගත රකුසෙක් එනවා. එහෙම හිතාගමුකෝ. එතකොට එහෙම අහම බය වෙනවා වෙනුවට අහනවා මේ රකුසගිනුත් අහන්නේ අර වගේම ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? මේ ලෝකයේ ඇත්ත ධර්මතාවය දන්නවද කියලා අහනවා. රකුසගෙන් බය වෙනවා වෙනුවට අහනවා මේ ලෝකයේ ඇත්ත ධර්මතාවය දන්නවද කියලා. ඉතින් අපේ ජීවිතවලටත් ওই රකුස ඉදිරිපත් වුණාම නොයෙකුත් කට්ටිය දත් විලිස්සගෙන ඇස් රතු කරගෙන ආපු වෙලාවට අහන්න හොඳ ප්‍රශ්නයක් ඕක. මොකද්ද මේ ලෝකේ ඇත්ත ස්වභාවය ඇත්ත ධර්මතාවය දන්නවද කියලා අහන්න පුළුවන්. ඉතින් එහෙම ඇහුවාම මේ රකුසා කියනවා මම දන්නවා කියලා කියනවා. ඔන්න එතකොට දන්න එක්කෙනෙක් හම්බුණා. වැරදි අමුතු ඉදියේ උත්තරයක් ලැබුණා පළවෙනි වරට. ඉතින් එතකොට මේ බෝසතාණන් වහන්සේ ඉතින් කියනවා මට මේක කියලා දෙන්න පුළුවන්ද කියලා. කියලා දෙන්න පුළුවන්ද කිව්වහම මේ රකුසා කියනවා එහෙම හරියන්නේ නැහැ. මට මට මෙහෙම මුකුත් ලැබෙන්නේ නැතුව එහෙම මේ කියලා දෙන්න මම කැමැත්තක් නැහැ කියලා තමයි මෙයාගේ ප්‍රකාශය. ඉතින් එතකොට හාර ආර අද කාලේ කට්ටියගේ කියන කතාවම තමයි එහෙම නිකන් එහෙම ආවට ගියාට එහෙම දෙන්නේ නැහැ. ඒක මොනවා හරි මට වාසියක් තියෙන්න ඕනේ. අන්න ඒ වාසිය ලැබුණොත් තමයි මම මේක ලබා දෙන්නේ කියලා ඔන්න රකුසා කියනවා. එතකොට ඉතින් බෝසතාණන් වහන්සේ කියන හරි ඕන දෙයක් කියන්න මම මගේ ජීවිතේ කෙලවර කර ඇති ඕන දෙයක් දෙන්න ලෑස්ති කියලා සඳහන් කරනවා. එතකොට මේ රාක්ෂයා කියනවා මට බොහොම බඩගිනි කියන මට මේ ආහාරයක් විදිහට මේ බෝසතාණන් වහන්සේව ගන්න තමයි දැන් මේ යෝජනාව කරන්නේ. එතකොට බෝසතාණන් වහන්සේ කියනවා ඉතින් ආහාරයක් විදිහට කෑවට පස්සේ ඉතින් බණ කහන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහනේ. ඉතින් දැන් මේ බණ අහන්නනේ හදන්නේ, මේ ලෝකේ ධර්මතාවය අහන්නනේ හදන්නේ. ඉතින් කෑවට පස්සේ මේක අහගන්න වෙන්නේ නැහනේ. ඒක හින්දා මොකක් හරි යෝජනාවක් කරන්න කියනවා. මේ දෙකම එකවර සංසිඳෙන ක්‍රමයක්. නමුන්ගේ බඩගිනි දුකත් නිවෙනවා, මගේ මේ ධර්ම සොයන දුකත් නිවෙන විදිහට යෝජනාවක් කරන්න කියලා තමයි කියන්නේ. එතකොට එහෙම යෝජනාවක් කරාම මේ රකුසා කියනවා හරි, එහෙනම් අන්න අර කන්ද උඩට ගිහිල්ලා බිමට පණින්. එතකොට පණින් අතරේ අර අවකාශෙදී ආකාශෙදී මම මේ ධර්ම කාරණේ කියනවා. හැබැයි වැටෙන්නේ මගේ කටට කෙලින්ම. හරියට අර පැරෂුට් එකකින් බිමට පැනනවා වගේ අතරමැදදී උලන් වැදීගෙන යනවනේ ටිකක් දුර. එතකොට එන්නේ වැදීගෙන යන වෙලාවේ මම මේ ධර්මයේ කියන්නම් කියලා කියනවා. හැබැයි වැටෙන්නේ මගේ කටට කියලා තමයි කියන්නේ. එතකොට බෝසතාණන් වහන්සේ හරි කමක් නැහැ කියලා මොකද කරන්නේ? ඉතින් අර කන්දොඩට ගිහිලා දැන් මේ ධර්ම දොළ දුක නිවා ගන්න තමයි උත්සාහය. මේ ලෝකේ සැබෑ ස්වභාවය හොයා ගන්න තමයි උත්සාහය. ඉතින් මොකද කරන්නේ? අන කන්දෙන් බිමට පනිනවා. පැන්නහම මෙන්න මේ අවස්ථාවේදී අර රකුසා ප්‍රකාශ කරනවා මෙන්න මේ ලෝකේ තියෙන ධර්මතාවය. මේ ලෝකේ පිටිපස්සේ හැඟ වෙලා තියෙන අපිට නොපෙනෙන ධර්මතාවය ඔන්න රකුසෙන්ගෙන් තමයි අහන්න ලැබෙන්නේ. මොකක්ද අහන්න ලැබෙන්නේ? මෙන්න මේ විදිහේ දෙයක් තමයි අහන්න ලැබෙන්නේ. අනිච්චාවත සංඛාරා උප්පාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ ඒතං වූප සමෝසුකෝති. ඔන්න ඔහොම දෙයක් අහන්න ලැබෙනවා. ඔන්න විදිහේ ගාතාවක් අහන්න ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න කටට තමයි වැටෙන්නේ. ඊට පස්සේ තව දුරටත් මේ ගමන ඇවිල්ලා තව කල් ගෙවලා තව බොහෝ කාලයක් ගෙවලා අන්තිමට බුද්ධත්වයෙන් මේ ධර්මය සාක්ෂාත් කරගත්තා. සාක්ෂාත් කරගෙන මොකද්ද කිව්වේ? සාක්ෂාත් කරගෙන මහා ගැඹුරු ධර්මයක් දේශනා කරාද? මේ ලෝකේ සත්‍ය ස්වභාවය පිළිබඳ අපිට මොනවද කිව්වේ කියලා බැලුවොත් අන්න අර රකුසගෙන් අහපු ගාතාවම නැවත වරක් කියනවා. අනිච්චාවත සංඛාරා උප්පාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේසං වූප සමෝසුකෝති. ඔන්න ඕක තමයි කිව්වේ. එතකොට මෙන්න මේ ධර්මයේ තියෙන අමුතුම විදිහේ ගාතාවක් තමයි මේක. එතකොට අද කාලේ බොහෝ විට වැරදි විදිහට පාවිච්චි වෙන ගාතාවක් තමයි මේක. මොකද්ද දැන් අර කටට පයින්කොට මරණයට පොඩ්ඩක් කලින් ඇහුනේ ඉඳද කොයිද මල ගැවල්වල තමයි මේක පාවිච්චි වෙන්නේ. එතකොට මේ ධර්ම දේශනාව මට මේ ගාතාවෙන් පටන් ගත්ත නම් සමහර විට මේ කට්ටිය 10ක් විතර ලොග් අවුට් වෙන්නත් ඉඩ තියුණා. මොකද එච්චරට මේක වැරදි විදිහට පාවිච්චි වෙලා තියෙනවා. එතකොට ඒ වැරදි විදිහට පාවිච්චි වෙලා තියෙන්නේ ඕන බේබද්දෙක් මලහම ඔන්න ගහන අනිච්චාවත සංඛාරා. අර මරණ දැන්වීමේ උඩ ගහනවා. ඉතින් ඒ විදිහේ දෙයක් වුණාට මොකද්ද මේ මුළු ධර්මයේම කැටිකොට ගත්ත ගාතාවක්. බොහොම ගැඹුරු දෙයක් ප්‍රකාශ වෙන ගාතාවක් තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට ඒ වෙනුවට අපි අර බොහොම ලාමක විදිහට මේක පාවිච්චි කරන්න තමයි උත්සාහය. ඇහෙනකොටත් අපිට අර මලගැවල්වල සංඥාවක්නේ හෙන්නේ. මලගැවල්වල තමයි ඕක අහන්න ලැබෙන්නේ. ඉතින් ඒ විදිහේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට එහෙම තියුණාට මොකද මේක බොහොම ගැඹුරු දෙයක්. මේ මුළු ධර්මයේම කැටිකොට ගත්ත අදහසක් මේක තුල ප්‍රකාශ වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් නිකන් මේක පැහැදිලි කරගන්න බලමු. කොයි විදිහටද මේ මොකද්ද මේ කියන්නේ? අනිච්චාවත සංඛාර. උපාද වය ධම්මිනෝ. මෙන්න මේ ලෝකේ සත්‍ය ස්වභාවය, ලෝකේ සත්‍ය ධර්මතාවය ප්‍රකාශ කරන. මොකද්ද? මේ සංස්කාරය කියනවා. මේ හැම සංස්කරණයක්ම අනිත්‍යයි. අනිච්චාවත සංඛාර. උපාද වය ධම්මිනෝ. උපදින නැති වෙන ස්වභාවය ඇති. උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ. උපදුනොත් ඒක නැති වෙලා යනවා. තේසං ූප සමෝසකෝති. මෙන්න මේවයේ සංසිඳීමම සැපතක්, සංසිඳීමම සුවයක් කියලා ප්‍රකාශ කරනවා. අන්න එතකොට අර රකුසගෙන් අහපු ධර්මය. ඉතින් ඒ ධර්මය මෙන්න මේ ලෝකයේ සත්‍ය ස්වභාවය අපිට ගෙනහැර දක්වනවා. මේ ලෝකයේ අපිට තිරයෙන් පිටිපස්සේ තියෙන කොටස ගෙනහැර දක්වනවා. අන්න ඒක කොහොමද අපි අපේ ජීවිතයට ලං කරගන්නේ කියලා තමයි මෙන්න මේ එකතු වෙලා ඉන්න පිරිසගේ උත්සාහය. එතකොට අපි එහෙම හිතුවත් කල්පනා කරොත් ජීවිතයට ලං කරගන්නේ කොහොමද කියලා කෙනෙක් හිතනවා, කල්පනා කරනවා. ඔය වචනේ කී කී ඉඳියොත් හරි. ඇත්තටම ඉතින් හිතුවාම කල්පනා කරාම එහෙමත් හිතෙනවා. ඉතින් මේ ඇත්ත තමයි මේ ඔක්කොම මේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය ඇති. මේ වල්ලගෙන වැඩක් නැහැ. ඉතින් අනිච්ච අනිච්ච කී කීයත් ඉන්නවා. ඉන්දියාවට මොකද මොකක් හරි දෙයක් ඉදිරිපත් වෙලාම හදිසිය ඔන්න මොකක් හරි කඩාපත් වුණාම බලන්න ඕනේ අනිත්‍ය ස්වභාවය. අර අපේ හිතේ ඇතුලේ තියෙනවා මෙන්න මේක අල්ලගන්න ස්වභාවයක්. මේක ඔස්සේ නැවත නැවත වෙහෙසවන ස්වභාවයක් අපි ළඟ තියෙනවා, අපේ හිත ඇතුලේ තියෙනවා. එතකොට මේ ධර්මයේ කොහොමද තමුන්ගේ ජීවිතයට ලං කරගන්නේ කියලා පොඩ්ඩක් ක්‍රමයක් තියෙනවා. ක්‍රමයට ටිකක් රවුමක් වටවලල්ලක් ගිහිල්ලා තමයි මේ අවස්ථාවට එන්න පුළුවන්. එතකොට එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ කිව්වොත්, අපිට තේරෙන විදිහට කිව්වොත් මොකද්ද කරන්නේ? අන්නර තමුන්ගේ අභ්‍යන්තරය ගැන පොඩ්ඩක් අවධානයක් පිහිට ගන්නවා. ඒ පිළිබඳ සිහියක් ඇති කර ගන්නවා. ඒ පිළිබඳ පොඩ්ඩක් අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔතන තමයි ආරම්භක තැන. ඉතින් එතකොට අර අපි කිව්වොත් අර මහා ගැඹුරු ජලාශයකට බැස ගන්න තොටක් තියෙනවනේ. වැරදි දැනගින් බැස්සොත් ඒක ගිලිලා එහෙම්ම නැසිලම යනවා. ඉතින් ඒකෙ හින්දා අර තොට වගේ තමයි අපි මේ කරන වැඩේ මොකක්ද සිහිය පිහිටවන්න උත්සාහ කරනවා තමන්ගේ ඇතුළත පිළිබඳ අර බාහිරේ තියෙන සිහිය වටපිටාවට තියෙන සිහිය වටපිටාව ඔස්සේ මුලාවට පත් වෙන සිහිය මෙන්න මේ ඇතුළත කෙරෙහි පොඩ්ඩක් යොමු කරන්නේ මේ පිළිබඳ අවධානයක් ඇති කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒතර එහෙම අවධානයක් ඇති කරගත්තාම යම් කිසි ක්‍රියාවලියක් වැටහෙනවා. යම් කිසි දෙයක් වැටහෙනවා. ඉතින් මේ වැටහෙන දේත් ඔක්කොම එකපාර මල්ල පිටින් ගන්න කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? කියනවා තමුන්ට මේ කය වැටෙන්නේ කොහොමද කියලා බලන්න කියලා. ඇවිදිනකොට නම් ඇවිදින බව වැටෙන්නේ කොහොමද කියලා බලන්න කියනවා. වාඩි වෙලා ඉන්නකොට නම් වාඩි වෙලා ඉන්න බව වැටෙන්නේ කොහොමද කියලා බලන්න කියනවා. ඉතින් මේ තැනැත්තට මුලදී මෙහෙම කිව්වට එච්චර පැහැදිලිමක් නැහැ. මේ මොකද්ද මේකේ බලන්න තියෙන්නේ? ඇවිදින ඉතින් එදා ඉඳලා ඇවිදිනවනේ. ඉතින් ඒකේ මොනවද තව බලන්න තියෙන්නේ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අර පළවෙනි හුස්ම චෑස් ගාලා අරගත්තට පස්සේ ඉතින් දිගටම මේ තාක්කල් හුස්ම අරගෙනත් තියෙනවා. ඉතින් ඕකේ මොකද්ද බලන්න තියෙන්නේ කියලා අහනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තියෙනවා. එතකොට නමුත් ඒකම තමයි බලන්න කියන්නේ. නැවත 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 කියනවා මේ ඇවිදින බව කොහොමද දැනෙන්නේ කියලා බලන්න. ඊළඟට වාඩි වෙලා ඉන්න බව කොහොමද දැනෙන්නේ කියලා බලන්න. එතකොට මේ දැනත කියනවා ඉතින් ඔය පොළවේ හැම කකුල නම් වදිනවා තමයි ඉතින් ඒව නම් දැනෙනවා කියලා. ඉතින් ඒක බලන්න කිව්වට කියනවා ඉතින් ඕක ඉතින් වදිනවනේ සොයින්න ඔවුන් කියන දෙයක් නැහැ නේ. ඔතන එහාට මොකද්ද කරන්න ඕනි කියලා. ඉතින් ආපහු අර පිටිපස්සට අරගෙන කියනවා ආ නෑ නෑ ඒකම බලන්න. ඒ පොළේ වදින ස්වභාවය කොහොමද කියන්නේ? වාඩි වෙලා ඉන්නකොට කොහොමද දැනෙන්නේ කියන්නේ? ඒ පිළිබඳ සිහිය පවත්වලා ඒ පිළිබඳ පොඩ්ඩක් වාර්තා කරන්න, ඒ පිළිබඳ විස්තරයක් කියලා කියන්න කියලා තමයි කියන්නේ. ඒතර ඔහොම කර කර යනකොට ඔහොම කරගෙන යනකොට මේ තැනැත්තට මේ වැඩේ අහුවෙච්ච ගමන් මොකද්ද තේරෙන දේ තමයි මේ සක්මනේ සිහිය තියන්න. සක්මනේ මේ යන කය පිළිබඳ සිහිය පිහිටවන්න උත්සාහ කරපු ගමන් මොකද වෙන්නේ? ඒක කරන්න බැරුව යනවා. මේ හිත වටපිටාව ඔස්සේ නොයෙකුත් දේවල් ඇදගෙන නොඒකුත් දේවල් ඔස්සේ මේ හිත මුලාවට පත් වෙන්න ගන්නවා. සද්ද ඔස්සේ යනවා, හිතවිලි ඔස්සේ යනවා, එදා මෙදා කරපු දේවල් ඔස්සේ යනවා, ඊට පස්සේ කරන්න බලාපොරොත්තු වෙන දේවල් ඔස්සේ යනවා. ඉතින් ඔහොම දෙයක් දකින්න පුළුවන්. එතකොට කෙනෙක් හිතනවා මට නම් මේ වැඩේ කරන්න බෑ, මේක හරියන වැඩක් නෙවෙයි, මට මේ කරන්න බැරි වැඩක්, මේට වැඩිය මොකක් හරි වෙන ක්‍රමයක් ඇත්තේ කියලා තමයි මේ තැනත්තගේ අදහස. නමුත් ඇත්තටම පළවෙනීම මේ වැඩේ හරියාගෙන එනවා කියන්නම තියෙන සලකුණ තමයි මේ හිතේ එහෙම දුවන එක. මොකද දැන් පොඩක් හිතලා බලන්න, දැන් කැලේ ඉන්න වල් අස්සේ ගෙනහලා අපි කොහේ හරි කණුවක බඳිනවා. කණුවක බැඳ ගමන් මොකද වෙන්නේ? දැන් මූගේ අර කුළු ගති, කැලෑ ගති ඔක්කොම ඉදිරිපත් වෙන ගන්නවා. කැලේ ඉන්නකන් ඕකගේ කැලෑ ගති ඉදිරිපත් වුණාද? කැලේ ඉන්නකන් මේකගේ කුළු ගති ඉදිරිපත් වුණාද? පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට කැලේ ඉන්නකන්, ඒ මුලාවට පත් වෙලා ඉන්නකන් මේකක් ඔය කුළු ගති ඉදිරිපත් වෙන්නේ නැහැ. බොහොම නිදහසේ, බොහොම සංසුන්ව කාලය ගත කරනවා කියලා තමයි අපිට පේන්නේ බැලුවාම. ඉතින් එතකොට මේක ගම්මැද්දේ ගෙනහලා බඳින්නම ඕනේ. බැඳහම තමයි මේකගේ කුළු ගති පේන්න ගන්නෙ. මේක මේ හෙට මෙහෙට පැන පැන කොච්චර විකාරයක් කරනවද කියලා පේන්න ගන්නෙ අන්න ගම්මැද්දේ ගෙනහලා බැඳහම තමයි. එතකොට මේ විදිහේ දෙයක් තමයි අපි මේ කරන්නේ. මෙන්න මේ කය පිළිබඳ සිහිය පවත්වන්න කියලා කිව්ව ගමන් මොකද වෙන්නේ? අන්න මේක දඟලන්න පටන් ගන්නවා. මේකයි කුළු ගති පේන්න ගන්නවා. එතකොට පළවෙනියට තේරුම් ගත්තොත් මෙන්න මේක වැරදිලා නෙමෙයි, මේක මේ හරි ගිහිල්ලා තමයි තියෙන්නේ කියලා අන්න එතනින් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් පියවරක් දෙකක්, හුස්මක් දෙකක්, නැත්නම් මොහොතක් දෙකක් තමුන් පිළිබඳ අවධානයකින්, තමුන්ගේ කය පිළිබඳ අවධානයකින් ඉන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒ විදිහේ උත්සාහ කරනකොට ටිකෙන් ටික ටිකෙන් ටික තමුන්ට මේ සිහිය කියන එක තමුන්ගේ ඇතුළේ වර්ධනය වෙලා එනකොට කාලෙත් එක්ක මෙන්න මේ ගමනක් මතුවෙලා එනවා. ගමනක් මතුවෙලා එනවා. අර මුලින් ආයාසයෙන් ගත්ත දේ ටිකෙන් ටික සැහැල්ලු වෙන ගතියකට, නැත්නම් අර මුලින් බොහොම වේගෙන් බොහොම අමාරුවෙන් මේ විදිහට කකුල තියනවා, මේ ඇන්ගල් එකෙන් කකුල තියනවා, මෙන්න මේ ස්පීඩ් එකෙන් කකුල තියනවා, ඔහොම පටන් ගත්ත වැඩේ ටික වෙලාවකින් අර ඉබේ යන තත්ත්වයකට නතු වෙන්න පුළුවන්. ඉබේ යන ස්වභාවයකට ලං වෙන්න පුළුවන්. ඉතින් අන්න එතකොට තමයි මේ තැනට තේරෙන්නේ මේ හැම දෙයක්ම හරියට අර හුලං පාරක් ගලාගෙන යනවා වගේ, තමුන්ගේ ඇඟේ හැපිගෙන නැවත 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 හුලං පාරක් ගලාගෙන යනවා වගේ, නැත්නම් නූලක් ඇදීගෙන යනවා වගේ යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. අනේ ක්‍රියාවලිය නිතර නිතර අපි අල්ලගන්න ස්වභාවයක් තියෙනවා. අපිට හිතෙනවා මේ කෙනෙක් මට මොනවා හරි කරා. ඉතින් ඇත්තටම හිත ඇතුලේ ඒකට හේතු කාරණා ඔක්කොම නැගිලා එනවා. කිසිම ගැටලුවක් නැතුව බොහොම හොඳට බැලුවාම තේරෙන විදිහට හේතුකාරණ නැගිලා එනවා. ඊළඟට තව වෙලාවකට හිතනවා මේ මම තමයි හරි, මං කරන දේවල් තමයි හරි, මම කරන දේ හරි කියලා. කොහොම බැලුවත් හිතෙන්නේ නැහැ මේ මං කරපු දෙයක් වැරදි කියලා. බොහොම අවුරුදු ගාණක් ගිහිල්ලා පිටිපස්ස ඇරලා බැලුවොත් සමහර විට හිතෙන්න පුළුවන්. ඒත් ගොඩක් වෙලාවට හිතනවා මෙන්න මේ හේතුව හින්දානේ මම කරේ කියලා. ඉතින් එතකොට මම කරන දේ හරි, මම නිවැරදි, හැම වෙලේම නිවැරදි. අර අර තමුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැහැ. අනුන්ගේ ඇහේ තියෙන ඉඳිකටනම් අපිට හොඳට පේනවා. ෂා, ඉඳිකටම් ඇහේ කොහොමද මේක ගන්නෙ? මෙච්චර ලොකු එකක් මොකද ඇහේ කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් ඇත්තටම අපිට අපේ මේ දියසුලිය කැරගෙන කේන්ද්‍රය අපිට පේන්නේ නැහැ. එතකොට ඔන්න ඔය විදිහේ නොයෙකුත් දේවල් අපේ හිතෙන් ස්ථිර විදිහට අල්ලගන්න ස්වභාවයක් තියෙනවා. ඒවා සුදුසු විදිහට අල්ලගන්න ස්වභාවයක් තියෙනවා. අනේ එතකොට අර ගාථාව සිහිපත් කරගන්න පුළුවන්. මොකද්ද අනිච්චාවත සංකාර? මේ හැම දෙයක්ම මේ අල්ලගන්න අපි අල්ලගන්න උත්සාහ කරන දේවල්, මේ සංස්කරණයක් කරන්න උත්සාහ කරන දේවල්, මේ මෙහෙම වුණොත් හොඳයි, මෙහෙම කරොත් හොඳයි කියලා හදන දේවල් ඔක්කොම අනිත්‍ය ස්වභාවයක් ඇති. ඒ වගේම ඉපදෙන නැති වෙන ස්වභාවයක් ඇති. ඉපදුනොත් යම් කිසි දෙයක් ඒක හැම වෙලේම නැති වෙලා යනවා. ඒකෙහිඳ මෙන්න මේවයි සංසිඳීමම, මේවයින් මිදීමම සුවයක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් එතකොට ඒ විදිහට හිතුවොත් ඔන්න මේ වැඩේ කරගෙන යනකොට නොයෙකුත් ප්‍රශ්න, ගැටලු, නොයෙකුත් දේවල් මතුවෙලා එනවා. මට නිදි මත හැදෙනවා කියලා කියනවා. මගේ කකුල් අතපයරි දෙනවා කියලා කියනවා. මට නොයෙකුත් හිතවිලි ගලාගෙන එනවා කියලා තියෙනවා. මට නොයෙක් විදිහට රාගය ඇවිස්සෙනවා කියලා කියනවා. මට හරියටම තරහ යනවා කියලා කියනවා. ඉතින් ඔය කොයි දෙයාවත් මොකද්ද හිතට නගා ගන්න පුළුවන්? ඕක ටිකක් වෙලා බලා ඉඳියොත් ඇති වෙලා නැති වෙන ස්වභාවය ඇති. ඇති වුණොත් අනිවාර්යෙන් ඒක නැති වෙලා යනවා. ඉතින් ඊළඟට මේක සංසිඳිලා යනවා. අනේ මේ විදිහට මේක දිහා බලන්න පුළුවන්. ඒ විදිහට මේ ධර්මය අපිට ලං කරගන්න පුළුවන්. ඒතොර ඒ විදිහේ මාර්ගයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒතොර අර විදිහේ මහා ගැඹුරු ගාථාවක් විදිහට තියුණාට බොහොම සරලව තමයි මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. සරලව පටන් ගත්ත කෙනෙක්ට තේරෙනවා මේ ගැඹුර කියන එක බොහොම අමාරුයින්, බොහොම කල්පනා කරලා දකින්න ඕන දෙයක් නෙමෙයි. ඒ විදිහට ඒ වෙනුවට බොහොම සරලව දකින්න පුළුවන්. ඉතින් කටුකුරුන් දෙසොයින් වහන්සේ එක්තරා අවස්ථාවක හරි ලස්සන උපමාවක් දෙනවා. මොකද්ද? මේ ධර්මයේ ගැඹුර බලන්න ඕනේ සරලත්වයේ තුලින්. හරියට නිර්මල ජලාශයක පතුල දකින්නාසේ. මේ ධර්මයේ ගැඹුර බලන්න ඕනේ සරලත්වයේ තුලින්. හරියට නිර්මල ජලාශයක පතුල දකින්නාසේ. ඉතින් අනේ විදිහේ දෙයක් තමයි අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා මේකේ මොකක් හරි මීට වැඩිය මේ නොකියන දෙයක් තියෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ අපිට දුන්නේ නැති වුණාට රාහුල හාමුදුරන්ට දීපු මොකක් හරි එකක් මේක ඇතුලේ තියෙන්න ඕනේ කියලා තමයි හිතෙන්නේ. නමුත් ඇත්තටම ගත්තොත් බොහොම සරලත්වයේ තුලින් යන ගමන. සරලව පටංගන ටිකෙන් ටික ටිකෙන් ටික කරගෙන යන ගමනක් තමයි මේක තියෙන්නේ. ඉතින් එහෙම කරගෙන යන්න බොහෝම වීරයක්, ශක්තියක් ඕනේ. දැන් අර සුමේද තාපස විදියට අර එහෙම හිතුවට මොකද කොච්චර කාලයක් ඇවිල්ලාද බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තේ. එතකොට අර යකා ඉන්න කාලේ එහෙම ඒ අදහස අත්හැරලා නේ මට මේ රජකම් කරගෙන ඉන්නවා කියලා හිතුවනම් බුදුවරයෙක් ගැන අහන්න ලැබෙන්නේ නැහනේ. එතකොට ඒ විදිහේ දෙයක් තියෙනවා. ඉතින් අපේ ජීවිතවලත් අපිට කොච්චර අදහස් උදහස් මේකේ වැරදි පැත්ත පෙවුනට මොකද අපි ඒවට ක්‍රියාත්මක වෙන්න, ඒව ඔස්සේ වෙහෙසෙන්න, අපිට ඒ වීර දිගට පවත්වන්න හැකියාවක් නැහැ. ගොඩක් වෙලාවට මොනවා හරි ටිකක් ඇවිල්ලා ඕක වහගන්න. අර පරණ පත්තරවලට, එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ නිවුස් වලට වෙන දේ වෙනවා අපිට ටික දවසකින්. අපිට ඒක අලුත් දේවල් ටිකකින් වැහිලා යනවා. ඉතින් මේ අලුත් දේවල් වලින් වැහිලා නොයා තමුන්ගේ ජීවිතේට මේක වැදගත් දෙයක්, චමුන්ට ප්‍රයෝජනවත් දෙයක් කියලා ඒක කරගෙන යන්න තියෙන හැකියාව නම් ඉතින් කොහොම ආපු දෙයක්ද මන්දා. ඉතින් ඒක ගොඩ දෙනෙක් බැරි කට්ටිය ඉතින් හැලිලා යනවා. වැරදි පාරවල් වලට යනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වෙනුවට පුළුවන් පිරිස මේක නැවත නැවත. අතපසු වුණාට මොකද නැවත නැවත උත්සාහ කරනවා. වැරදුනාට මොකද නැවත නැවත උත්සාහ කරනවා. ඉතින් එහෙම උත්සාහ කරන ගුණයක් තමුන් ඇතුළතින් වර්ධනය වෙලා එන්න ඕනි. ඉතින් ඒකත් එකපාරට තියෙන ගුණයක් නෙමෙයි. සමහර විට තමුන් උපතින් ගෙනාවේ නැති ගුණයක් වුණාට, එහෙම ශක්තියක් නොතිබුණාට ටිකෙන් ටික කරගෙන යනකොට ඒ වගේ ශක්තියක් දිනු වෙලා ඉන්න පුළුවන්. තමුන්ගේ ජීවිතයේ පරිවර්තනයකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ පරිවර්තනයක් මේ ධර්මයේ තුලින්ම ළඟා කරලා දෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් එහෙම දෙයකට තමයි මේ පිරිස යොමු වෙලා තියෙන්නේ. ඒතොර එහෙම උත්සාහයක් තමයි දරන්නේ. ඒතොර එහෙම උත්සාහයක් දිගට පැවැත්වීම. මට නම් හිතෙන්නේ මේ දිගට පැවැත්වීම කියන එක ගොහොව දෙනෙක්ට කරන්න අමාරුයි. දැන් දිගට පැවැත්වීම කරන්න ලොකු අපහසුයක් තියෙනවා. අපේ ජීවිතවල අපි නොයෙකුත් දේවල් ස්ථිර වශයෙන් අරගෙන අර බුද්ධ පදේ අමතක වෙලා ස්ථිර වශයෙන් අරගෙන ඒවා ඔස්සේ අපේ ශ්‍රමය කාලය වැය කරනවා. මෙන්න මේකට දෙන වටිනාකම අඩු කරනවා. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒක කොහොමද ඒ ශක්තිය දියුණු කරගන්නේ කියලා තම තමුන් කල්පනා කරලා බලන්න ඕනේ. තම තමුන්ගේ ඇතුළත තියෙන ශක්තියින් පිළිබඳ යම්කිසි අදහසක් තියෙනවනේ. අන්න ඒ ශක්තියින් හරි විදිහට හදා ගන්න ඕනේ. හරි දිසාවට යොමු කර ගන්න ඕනේ. ඉතින් අර බුදුරජාණන් වහන්සේ කියන අර වී නණ්ඩුවේ උපමාව මොකද්ද? මේ වී නණ්ඩුවක් යම්කිසි හරි ආනතියකට හරි දිශාවකට එල්ල කරලා තිබ්බොත් අන්න ඒකට පුළුවන් මේ අත්ලක් පත්ලක් වුණත් පලන්න. මෙන්න මේ වී ඇටේට අත්ලක් පත්ලක් වුණත් පලන්න හැකියාවක් තියෙනවා. එච්චර ශක්තියක් තියෙනවා. හැබැයි වැරදි දිශාවකට යොමු කරලා තියුණොත් ඉතින් මුකුත් එහෙම ළඟා කරගන්න එහෙම ප්‍රතිඵලයක් ළඟා කරගන්න හැකියාවක් නැහැ. ඉතින් එහෙම දෙයක් තියෙනවා. එතකොට මෙන්න මේ අනුන්ගේ ශක්තියින් අනුන්ගේ ක්‍රම ගන්න ඕනේ නැහැ. ඒ වෙනුවට තමුන් ඇතුලේ තියෙන ශක්තියින් දිහා බලන්න. තමුන් මේ ජීවිතේ ගමන ගෙවනකොට පුරුදු කරලා තියෙන ශක්තියින් මොනවද? කොයි විදිහේ හැකියාවන්ද මට තියෙන්නේ? අනේ හැකියාවන් කොහොමද මම මේ විදිහේ දෙයකට ප්‍රයෝජනෙට ගන්නෙ? එතකොට අන්න ඒ විදිහට බලලා ඒ හරි ආනතියට තියාගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ දක්ෂ කෙනෙක් තමයි මෙන්න මේ කිව්ව විදිහට මේ ධර්මයේ සාක්ෂාත් කරන්නේ. අර විදිහට මේක දිගට 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 එපා වෙනකම් කරගෙන යනකොට එපා වෙච්ච එපා වෙලා අත්තර දාලා හරියන්නේ නැහැ නේ. ඒ වෙනුවට නැවත නැවත කරන්න ඕනේ. නැවත 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 අවුරුදු ගාණක් සමහර විට කල්ප ගාණක් කරන්න වෙන්නත් පුළුවන්. ඉතින් දන්නේ නැහැ. ඉතින් ඒ විදිහට කරගෙන යන්න ශක්තියක් අර කිව්ව විදිහට තමුන් තුළම ඇති කරගන්න ඕනේ. ඉතින් එවැනි ශක්තිය සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.